ගරු තාරක බාලසූරිය මැතිතුමා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අද මෙම මෙම අයවැය පිළිබඳව කතා කරන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැශිෂ්‍යත්, ඒ වගේම අගමැතිතුමාගේ වැශිෂ්‍යත්, ඒ වගේම තව ස්වාධීන සභා 25ක වැශිෂ්‍යක් ගැන කතා කරන්න විනාඩි 10ක් වගේ කාලයක් දීපේක ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි වගේ පසුපෙළ මන්ත්‍රීවරු සාමාන්‍ය කතා කරනකොට විනාඩි 4යි 5යි වගේ හම්බ වෙන්නේ. අද විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් මේ සභාවේ ඉන්න එක මම හුඟක් අගය කරනවා. අගමැතිතුමාත් මේ සභාවේ හිටියා නම් හොඳයි කියලා මම හිතනවා. නමුත් එතුමා කාර්යබහුල හින්දා සමාජලාට නැතුව ඇති. නමුත් මෙම වැශිෂ්‍යයේදී ඇත්ත වශයෙන්ම මේ මුදල් වැඩි කිරීම ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ජනාධිපති කෙනෙක් වෙච්චාම එතුමාගේ ඒ රාජකාරිය හරියට කරන්න මුදල් තිබෙන්න ඕනේ. අගමැති කෙනෙක් වෙච්චාම එතුමාගේ රාජකාරිය හරියට කරන්න තිබෙන්න ඕනේ. නමුත් අර පොඩ්ඩක් හිතට රිදෙන්නේ මම හිතන්නේ මෙම ආණ්ඩුව අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ජනාධිපති කෙනෙක් මෙන්න මෙච්චර ගාණක් මුදල් වියදම් කරා කියලා කිව්වා. නමුත් අහපව් අපි එතනම යන්න හදනවාද කියන එක තමයි දැන් අපිට ප්‍රශ්න කරන්න තිබෙන්නේ. නමුත් මම මේ මගේ කාලය ගන්නවා ඊට වඩා මම හිතන්නේ වැදගත් කාරණාවක් ගැන කතා කරන්න. ඒ තමයි මේ ආර්ථික මේ රජයේ ගිනියන ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතා කරන්න. දැන් මේ රජයේ ගිනියන ආර්ථික මොන වගේ ආර්ථික ප්‍රතිපත්තියක්ද ගිනියන්නේ? තපුනාසලා දන්නවා අපි ගිනියන්නේ මේ නියෝ ලිබරල් ප්‍රතිපත්තියක් තමයි මේ ඉදිරියට ගිනියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ චම්පක රණවක ඇමතිතුමා කතා කරලා ඊපස්සේ මේ ඉස්සෙල්ලා කිව්වා මේ නියෝ ලිබරල් ප්‍රතිපත්තිය මේ රටට ගැලපෙන්නේ නැහැ කියන එක. දැන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කොරියන් මහාචාර්යවරයෙක් ඉන්නවා චෑන් කියලා ආර්ථික විද්‍යාවෙන්. දැන් ඒ චෑන් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා මේ නියෝ ලිබරල් ප්‍රතිපත්තිමාලාව ඉදිරියට ගිනිනකොට මේක නිකන් අර ගෝල්ඩන් ස්ට්‍රේට් ජැකට් එකක් දැම්මා වගේ, නැත්නම් රත්තරන් තොණ්ඩුවක් දානවා වගේ දෙයක් තමයි කරන්න හදන්නේ කියන එක. එක පැත්තකින් මෙම න්‍යායයේ මොනවද තිබෙන්නේ? කාරණා විශේෂයෙන්ම 10ක් තිබෙනවා. එකක් තමයි පෞද්ගලිකකරණය කරන්න කියලා කියනවා. ඒ වගේම අපි උද්ධමනය පුළුවන් තරම් අඩු ප්‍රමාණයකට ගිනියන්න කියලා කියනවා. ඒ වගේම ආණ්ඩුව නැත්නම් ඒ රාජ්‍ය සේවා පුළුවන් තරම් අඩු කරන්න කියලා කියනවා. ඒ වගේම බැලන්ස් බජට් එහෙම නැත්නම් අයවැය පරතරය අඩු කරන්න කියලා තියෙනවා කතා නැතිුමනේ. ලිබරලයිස් ට්‍රේඩ් කියලා කියනවා. එහෙම නැත්නම් අපි එක එක වෙළඳ ගිවිසුම් වලට ඇවිදින් ඊපස්සේ වෙළඳ ගිවිසුම් හරහා අපි ආර්ථික වර්ධනයක් ගන්න ඕනේ කියලා කියනවා. ඩීරෙගුලේට් ෆොරින් කරන්සි, එහෙම නැත්නම් කැපිටල් මේ රෙගුලේට් කැපිටල් මාකට්ස්, මේක කරන්සි කන්වර්ටබල්, රිඩියුස් කරප්ෂන්, මේ වගේ න්‍යායවල 10ක් තිබෙනවා. මේවා තමයි ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා තිබෙන්නේ. ප්‍රයිවටයිස් පෙන්ෂන්ස්. හැබැයි දැන් අද මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි අනික් රටවල් වල කොහොම සංවර්ධනය වුණේ කියලා බැලුවොත් එහෙම කරු කතා නැගතුමනි, අපිට පේනවා මේ නියෝ ලිබරල් ආර්ථික කළමනාකරණය හරහා නෙවෙයි මේ රටවල් දියුණු වෙලා තිබෙන්නේ. උදාහරණයකට ටොයටා කියන කම්පැනිය අවුරුදු 25ක් ඒ ටොයටා කියන කම්පැනියට යම්කිසි ආර්ථික සහනයක් ජපානයෙන් ලබා දුන්නා. 1958 ඒ ටොයටා කියන කම්පැනිය පළවෙනි වතාවට ඇමරිකාවේ ගිහිල්ලා කාර් එකක් ඒ විකුණන්න හදනකොට ඒක අසාර්ථක වුණා. මේ අවුරුදු 25ක් ඒ ජපානයේ රජයෙන් මේ ටොයටා කම්පැනියට සහන දීලත් ඊපස්සේ අවුරුදු 25කින් පස්සේ කාර් එකක් විකුණන්න හදනකොට මේක බැරි වුණා. ඉතින් මේ න්‍යාය පත්‍රය අපි ඉදිරියට ගිනියනවා නම් ඊපස්සේ මං හිතන්නේ ඒ ජපානයේ අද වාහන අංශයක් නැහැ. ඒ වගේම දකුණු කොරියාවේ ඊපස්සේ අර ship building අංශයක් නැහැ. ඒ වගේම චීනයේ ඒ ආර්ථික වර්ධනයකට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ මේ ඒ වගේම අපිට පැහැදිලිව පේනවා දැන් හුඟක් වෙලාවට අපේ චම්පක රණවක ඇමතිතුමා පැහැදිලි කරපු අන්දමටම මේ ඇමරිකාවේ තිබිච්ච ඒ ඡන්දෙත්, ඒ වගේම ජනාධිපති ඡන්දෙත්, ඒ වගේම එංගලන්තයේ යුරෝපෙන් පිටත් වෙච්ච ඒ ජනමත විචාරණ එදියා බැලුවොත් එහෙම මේ රටවල් වල කට්ටියක් දැන් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා මේ නියෝ ලිබරල් වාදය. මොකෝ මේ නියෝ ලිබරල් වාදයෙන් මේ සාමාන්‍ය ජනතාවට සහනයක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ඡන්දෙ දිහා බැලුවත්, ඒ වගේම එංගලන්තයේ ඡන්දෙ දිහා බැලුවත් අපිට පේන්නේ ඒ නාගරික ප්‍රදේශවල කට්ටියට විතරයි මේ කට්ටියට ඡන්ද දෙන්නේ. ගම්බෙදවල කට්ටියට ඒ කියන්නේ මේ සහනයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ගිහිල්ලා ওই TPP අස්සම් කරන්න කිව්වට අපි අගමැතිතුමා TPP අස්සම් කරන්න කියලා කියනවා. ඉතින් ඒ වුණාට අපිට මේකෙන් සහනයක් හම්බ වෙන්නේ නැත්නම් අපි මේ න්‍යාය ඉදිරියට ගෙනියන්නේ මොකද කියලා මට තේරුම් ගන්න බෑ කතා නැතිතුමනි. ඒ වගේම අපේ මේ ආර්ථික සැලැස්ම මොකද්ද? දැන් අපි මේ මෙගා පොලිස් එකක් හදනවා කියලා කියනවා. මේ මෙගා පොලිස් එකේ ලක්ෂ දිස්ත්‍රික්ක 3ක ලක්ෂ 80ක් ජීවත් වෙන්න ඕනලු. එතකොට ඉතිරි දිස්ත්‍රික්ක 22 ලක්ෂ 130යි ජීවත් වන්නේ. එතකොට අපි කෘෂිකර්මයට මොකද වෙන්නේ? අර ඒ හින්දාත් දන්නේ නැහැ මං හිතන්නේ අර අක්කර 1000ක ඉන්න ගොවියන්ට සහන දෙන්න ඕනේ කියලා මේ රජය ඉදිරිපත් කරන්නේ. ඉතින් මං විශ්වාස කරනවා මේ දැන් ඇත්ත වශයෙන්ම මේ මෙගා පොලිස් එක්ක රටක ජනතා 140ක් වගේ ජනතාවක් ඉන්න එහෙම මෙගා පොලිස් එකක් නැහැ. සමහර වෙලාවට ඔය ටෝකියෝ යොකොහාමා ඒ වගේම කයිරෝ ඇලෙක්සැන්ඩ්‍රියා වගේ ඒ මෙගා පොලිස් තිබෙනවා. නමුත් ඒ ප්‍රදේශවල ජනතාව ඉන්නේ ඒ භූගෝලී පිහිටීම අනුව. නැතුව මේ රජයේ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙනිහිල්ලා නෙවෙයි. ඉතින් මං හිතනවා මේ වගේ ප්‍රතිපත්තියක් ඇත්ත වශයෙන්ම අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපේ මූලික ඕනෑම අය මූලික ජාතික ආරක්ෂාව පිළිබඳව වැදගත්ම දෙයක් වන්නේ ෆුඩ් සිකියුරිටි. එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතභාවය රැකගන්න එක තමයි මෙතනදී හුඟක් වැදගත් වන්නේ. ඒ ඉතින් මේක අපිට ලේසියෙන් කරා ගන්න පුළුවන්. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි වියෝලින් අපි වියෝලින් අපේ වී නිෂ්පාදනය අපිට වැඩි කරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ බඩිරුංගු 100%ක් අපි අපේ ඒ ඉල්ලුමට අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම දැන් අපි හැබැයි නමුත් මෙව රජයේ ප්‍රතිපත්ති දිහා බැලුවොත් එහෙම හුඟක් වෙලාවට මොකද්ද කියන්නේ අකුරු අක්කර 10000ක් විවගව නවත්තලා ඊන් පස්සේ ජර්කින් වවලා එහෙම නැත්නම් ඕකිඩ් වවලා එව්වා පිටරට ඇරලා ඒකෙන් ආදායමක් හම්බ කරලා ඊන් පස්සේ වීගන්ඩ කියන ඒ න්‍යාය පත්‍ර ගිනිනවා නම් මං හිතන්නේ මේක ගිනියන්න බෑ. නමුත් මෙම අයවැයේදී මම එක හොඳ ලක්ෂණයක් දකිනවා. ඒ තමයි අර තාක්ෂණය වෙනුවෙන් වියදම් කරපු මුදල් ප්‍රමාණය සැහැඳ වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. නමුත් අපි මේ තාක්ෂණයට මුදල් වැඩි ප්‍රමාණයක් දැම්මට මේ කොහොමද කරන්නේ කියලත් අපිට තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් උදාහරණයකට අපි වී නිෂ්පාදනයේ දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි 150ක් වගේ ඒ වියදම යන්නේ ලේබර් කොස්ට් එකට. එහෙමනම් ඒ වගේ මේ ඒ ලේබර් කොස්ට් එකෙන් 150ක් වගේ වියදම යන්නේ ඊන් පස්සේ ඒ හාවෙස්ටිං පීරියඩ් එකට. ඉතින් එහෙමනම් අපි මොකක් හරි යන්ත්‍රයක් අපිට නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වුණොත් කතානායකතුමනේ මම විශ්වාස කරනවා අපිට cost of production එහෙම නැත්නම් මේ නිෂ්පාදනයේ වියදම අපිට අඩු කරා ගන්න පුළුවන්. ඒ අඩු කරගෙන අපිට යම්කිසි ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් කියලා.
ගරු මන්ත්‍රීජ මාතා විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම මම ගරු කතානායකතුමනි මෙතනදී අපි මෙම රජය බලයටපත් වුණාන් පස්සේ මම කියන්නේ කාරණා තුනක් මේ කට්ටිය කරපු නිසා තමයි අපි මේ තත්වයට වැඩිලා ඉන්නේ කියන එකත් මම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ මොකද්ද අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ දැවැන්ත සංවර්ධන කටයුතු ඔක්කොම නැවැත්තුවා. ඒ වගේම අනික් පැත්තකින් බැලුවොත් එහෙම රුපියල් 10000ක පරිවැඩි කිරීමක් කරා අර රජයට දරා ගන්න බැරි වියදමක් දැන් නැත්නම් රෙකරන්ට් එක්ස්පෙන්ඩිචර් එක සම්පූර්ණයෙන්ම වැඩි වෙලා තිබෙනවා. දැන් ඒ වගේම දැන් මේ බදු ගහලා මේ රජය මොකද්ද කියන්නේ? මේ රජය මේ බදු ගහලා කියනවා එක පැත්තකින් අපි මේ ණයබරතාවය කියලා. දැන් ණයබරතාවයට බදු ගහලා තියෙනවා නම් එන ණය අඩු වෙන්න ඕනේ. හැබැයි 2016 2015 අපි ඇනියුල් රිපෝට් එක බැලුවොත් එහෙම කතා නැහැතුමනි මේ රජය තමයි වැඩිම ණය අරගෙන තිබෙන්නේ. මිලියන 1200ක් ණය අරගෙන තිනවා. ඒ වගේම කරු කතානායකතුමනි තවත් මම හිතන්නේ මේ වැරදි ආර්ථික කලමනාකරණයක් හැටියට මම දකින්නේ අර පෙට්‍රල් මිල සම්පූර්ණයෙන්ම අඩු කරපු එක. ඒ පෙට්‍රල් මිල බිල යම්කිසි විදිහකට ඒ සම්පූර්ණයෙන්ම අඩු කරේ නැත්නම් ඊපස්සේ බිලියන 2.5ක් මේ රජයට ඉතිරි කර ගන්න තිබුණා. එක පැත්තකින් දැන් ඊපස්සේ අර බිලියන ඒ කියන්නේ අවුරුදු දෙකකට බිලියන 5ක් වගේ ඉතිරි කර ගන්න පුළුවන් වුණා. මේ ගරු මම හිතන්නේ මුදල් නැමැතිතුමා මෙම අයවැයේදී ඇත්ත වශයෙන්ම හොඳ
මිනිත්තුවක් තියන ගරු මන්ත්‍රීතුමා
අදාලා තිබෙනවා. ඒ කියන්නේ කොච්චර ණය ප්‍රමාණයක් අපිට ඉදිරි අවුරුදු ප්‍රමාණයේදී ගෙවන්න ඕනේද කියලා. දැන් මේක 2019 2020 2021 2022 වෙනකොට මේක බිලියන 3 පැනලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ අපේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරලා මේ ණය ගෙවන්න බැරි වෙනවා ගරු කතානායකතුමනි. එහෙමනම් මොකද්ද අපිට කරන්න ඕනේ? අපිට කරන්න තිබින්නේ අපි පුළුවන් තරම් ඒ ආදායම නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට තමයි අපිට මේ ණය ගෙවන්න පුළුවන් වන්නේ. අපි මොකක් හරි කඩයක් හදනවා නම් කඩේ ඊන් පස්සේ අපි ෆවුන්ඩේෂන් එක දාලා ඊන් පස්සේ බිත්ති බැඳගෙන යනකොට ඊන් පස්සේ වහල ගහන්න එපා කියලා කියනවා නම් මොකද මේ වියදම් වුණ වෙච්ච ප්‍රමාණය වැඩි කියලා අපිට ණය ගෙවන්න කොහොමද බැරි වෙනවා කතා නැහැ එකතුමනේ. අපි කඩේ ඉවර කරලා ඊන් පස්සේ අපි බිස්නස් එකක් පටන් ගත්තාන් පස්සේ තමයි අපිට මේ ණය ගෙවන්න පුළුවන්.
ඒක අරු මන්ත්‍රීතුමා
රජය කර
වෙලාව අවසන්යි.
විනාඩි දෙන්න කතා නැහැ. මෙම රජය ඇත්ත වශයෙන්ම මේක ඇත්ත වැරදි ආර්ථික කලමනාකරණය නිසා අද අපි මේ මෙම තත්ත්වයට වැටලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙම නියෝ ලිබරල් ප්‍රතිපත්ති වෙනස් කරලා ඊන් පස්සේ අර නැත්තම් මුළු රටේ හැම පැත්තෙම සංවර්ධනයක් යන ඒ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගෙනියන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පම නිම කරනවා.
You have 5 minutes.
රහමාන් රහීම්. අද දින විධායක ජනාධිපතිතුමන්ගෙනුත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන්ගේ ඒ වගේම ඒ ජනාධිපතිතුමන් යට තියෙනද එන අනිකුත් ආයතන වල වැයශීෂී පිළිබඳ සාකච්ඡා කරන මේ වෙලේ ඒකට වචන සල්පයක් එකතු කිරීම ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ගරු කථානායකතුමනි, අද දින උදේ අග්‍රාමාත්‍යතුමන්ගේ කතාවේ අපේ රටේ විධායක ජනාධිපති ධූරය විශේෂයෙන්ම මේ රටේ ජාතික සමගිය පිළිබඳ කේන්ද්‍ර ස්ථානයක් හැටියට එතුමා විග්‍රහ කළා. අපගේ වර්තමාන ජනාධිපතිතුමන් ඒකේ සංකේතයක් හැටියට එතුමන්ගේ ක්‍රියාකලාපය විශේෂයෙන්ම එතුමන්ගේ පත්වීම තුලත් මේ රටේ මෑත කාලෙදී කිසිම විධායක ජනාධිපති ධූරයකට පත් වූ කෙනෙකුට නොලැබුණු විශාල ප්‍රතිශතයක් මේ රටේ සුළු ජාතීන්ගේ ඡන්දය එතුමාට ලැබුණායි කියන එක පිළිබඳව අපි කවුරුත් ආඩම්බරේ විය යුතුයි. අපි එතුමන්ගේ මේ ආණ්ඩු කාලය තුල මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමට ඇති වෙලා තියෙන මේ වාතාවරණය පිළිබඳව අගය කරන අතර විශේෂයෙන්ම අද උදේ අග්‍රාමාත්‍යතුමාගේ කතාවේ මේ රටේ මාධ්‍ය ක්‍රියා කරන පිළිවෙත පිළිබඳවත් යම් විවේචනයක් එල්ල වුණා. ඒක එක දුරකට සමහර විට අපි හැම දෙයක්ම අනුමත නොකළත් එක දෙයක් මම පැහැදිලිව කියන්න ඕනේ. ඊයේ අපේ අධිකරණ අමාත්‍යතුමාගේ කතාව ඉතාම හොඳ කතාවක්, හරවත් කතාවක්. විශේෂයෙන්ම ඊට පෙරදින අධිකරණ ජනාධිපතිතුමාගේ නිල නිවසේ රජයේ මුල්පෙළේ අමාත්‍යවරු ඒ වගේම සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ නායකයෝ කැඳවලා අපේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ඒ වගේම බුද්ධ්‍යාංශයේ ප්‍රධානීන් කැඳවලා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විග්‍රහයක් කළා. ඒ වගේම සාකච්ඡාවක් කළා. ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කරා. ඊට පස්සේ අපි පිළිබඳව ගන්නා පියවර පිළිබඳව හොඳ විග්‍රහයක් අපේ අධිකරණ අමාත්‍යතුමා ඊයේ කළා. නමුත් එමෙ කරද්දී එතුමාගේ කතාවෙන් Tamanට ඕමනා කොටස් ටිකක් අරගෙන අද මාධ්‍ය විශාල ශීර්ෂ පාඨ දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ ISIS සංවිධානය පිළිබඳව අර 32 දෙනෙක් ගිය කතාව. ඒ තුලින් දැන් තියෙන භීතිකාව තවත් වැඩි කිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. අත වශයෙන්ම වගකීමෙන් යුතුව මාධ්‍ය Taman උපුටා ගන්නා කොටස් ඒකට දෙන ඒ ප්‍රසිද්ධිය විශේෂයෙන්ම ශිෂ්‍ය පාඨ හැටියට ගන්නා කොටස් දිහා බැලුවාම Tamanට උමනා රටේ කලබල වැඩි කිරීමේ උමනා වෙන්නේ. ඒ කරපු හොඳ කතාවේ යම් යම් කොටස් තිබුණා. ඒ පිළිබඳව අපිටත් ප්‍රශ්න තියෙනවා. මොකද මේ ISIS සංවිධානයේට එක් වුණු මේ පවුල් හතරක සමාජිකයෝ 32 දෙනෙක්ගෙන් විශාල පිරිසක්
only 1 minute honorable minister
කියන එකත් කිව යුතුයි. ඒ විතරක් නෙමෙයි, මේක දවස් අවුරුද්දකට උඩින් සිදුවෙච්ච සිදුවීමක්. ඒ මේ ප්‍රාන්තයේ අනිකුත් රටවල් වලත් මෙහෙම වෙලා තියෙනවා. අනිත් එක මේ අභ්‍යන්තරයේ කිසි පොළඹවීමක් මේකට වෙලාත් නැහැ. ඉතින් මේක වෙබ් අඩවි වල ඒ වගේ තුලින් ආක්‍රමණය කරගත් පිරිසක් ඔහොම ගියාට ඒ පිළිබඳව සමස්ත මුස්ලිම් ජනයා පිළිබඳවත් අවශ්‍ය නැති භීතිකාවක් ඇතිවන ආකාරයේ මාධ්‍ය තමන්ගේ වගකීම් මගහරලා මේවට ප්‍රසිද්ධිය ලබා දීම පිළිබඳව අපි කනගාටු විය යුතුයි. ඒ වගේම තවත් එකක් කියලා තිබුණා එතුමන්ගේ කතාවේ මුස්ලිම් ජාත්‍යන්තර පාසල් වලට එන විදේශික ගුරුවරුන් මේ රටේ මේ ත්‍රස්තවාදයට පොළඹවනවා කියන කතාවක් කියලා තිබුණා. ඒක මොන තොරතුරු අරගෙන එතුමා කියවද දන්නේ නැහැ. නමුත් ඒක විකෘති කරලා පළ කරන්නටත් ඉඩ තිබෙනවා. මොකද එහෙම දෙයක් සිදුවලා තිබුණා නම් අපිට අයිතියක් තියෙනවා නරපාදමන්න නැත්තම් විසාද නොදී ඉන්න. ඒගොල්ලන් අල්ලලා නීතිය
Honorable Minister, your time is over.
නොකර මේ ප්‍රසිද්ධිය මේ වගේන මාධ්‍ය මේකෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි කියන එක මම අවධාරණය යුතුව කිව යුතුයි කියලා කියමින් මේ අවස්ථාවේදී මේ කාරණා කීමට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මුතුමට ස්තුතිවන්ත වෙමින් මම කතාව මම සමාප්ත කරනවා.
ගරු මහින්ද සමරසිංහ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ඊයේ දෙවනි කියවීමේ ඡන්දය ගන්නකොට අපි දැක්කා නැවත වරක් තුනෙන් දෙකට වඩා ඡන්ද ලබාගෙන ඒ දෙවනි කියවීම සම්මත වීම. ඒ වගේම අපි දැක්කා දෙවනි වතාවට මම හිතන්නේ මේ මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසගත වෙන සිද්ධියක් එක. දෙවනි වතාවට අපි දැක්කා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම සුළු ජන කොටස් නියෝජනය කරන ඒ මන්ත්‍රීවරු අපේ රජයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මේ සම්මුතිවාදී රජයෙන් ඉදිරිපත් කරපු දෙවනි අයවැයට පක්ෂව ඡන්දෙ දෙනවා. මම හිතන්නේ ඒක ඇත්ත වශයෙන්ම සුවිශේෂ ජයග්‍රහණයක්. මම නම් දකින්නේ මොකද අපි සංහිඳියාව ගැන කතා කරනකොට බෙදිලා තිබුණු රටක් නැවත වරක් අපි එක්සේසත් කරලා රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දීලා මේ යන ගමනේදී මේ රජයේ කෙරෙහි දෙමළ මුස්ලිම් ද්‍රවිඩ මුස්ලිම් සියලු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු අද විශ්වාසයක් පළ කරලා තියෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ ජනාධිපතිතුමාගේ මේ වැශිෂ්‍ය ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම බොහොම වැදගත් ආයතන ගණනාවක් මේ වැශිෂ්‍යයට ඇතුල් වෙනවා. මම පොඩි අධ්‍යයනයක් කළ බැලුව ඇත්ත වශයෙන්ම 2010 විතර ඉඳලා මේ ජනාධිපතිතුමාගේ වැශිෂ්‍යයට මොන වගේ මුදලක් පාර්ලිමේන්තුවෙන් වෙන් කරලා තියෙනවද කියලා ඇත්ත වශයෙන්ම ජනවාරි 8 වෙනිදාන් පස්සේ අතිගරු ජනාධිපතිතුමා ඒ රටේ ප්‍රධානත්වය බාර අරන් මේ අමාත්‍යංශයේ මෙහෙවන්න ගත්තාම අපි දකිනවා ඇත්ත වශයෙන්ම බොහොම අඩු වියදමකින් තමයි එතුමාගේ කාර්යභාරය කරගෙන යන්නේ. දැන් උදාහරණයක් හැටියට එතුමා කලින් හිටපු අය වගේ රජගෙදරට ගියේ නැහැ. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. එතුමා ඒ වගේම එතුමාගේ අගමැතිවරයාට දුන්න අරලියගහ මන්දිරේ බාර දුන්නා. මේවා කලින් වුණේ නැහැ. එතුමා ඒ වගේම විදේශ ගමන් යනකොට අපි දකිනවා විශාල කණ්ඩායම් අරගෙන යන ජනාධිපතිවරයෙක් නෙවෙයි. බොහොම සරල ජීවිතයක් ගත කරන ජනාධිපතිවරයෙක් හැටියට එතුමා කාවහරි කලින් එවලා කියන්නේ නැහැ මම යන හෝටලේ මම ඉන්න හෝටලේ ලොකුම කාමරේ මට වෙන් කරලා දෙන්න කියලා. එතුමා හැම වෙලෙම හිතන්නේ රටේ සංවර්ධනය මොන ආකාරයෙන්ද නාස්තියෙන් තොරව දූෂණයෙන් තොරව අපි ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ වගේම යහපාලනයට ප්‍රජාතන්ත්‍රවාදයට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට වගවීම පිළිබඳ විනිවිදභාවය ස්වාධීන කොමිෂන් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා මේ සියල්ලක්ම එතුමා වචනයට පමණක් සීමා කරන්නේ නැතුව ක්‍රියාවට නංවපු නායකයෙක් කියන එක මම මේ අවස්ථාවේදී බොහොම ආඩම්බරෙන් සඳහන් කරන්න කැමතියි. මොකද දවස් 100 ඒ පාලන කාලය තුලදී ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මේ පාර්ලිමේන්තුවේ තිබ්බේ. එතුමා මැදිහත් වෙලා 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතුමා ඍජුව මැදිහත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්බන්ධ කරගෙන එක්සත් ජාතික පක්ෂයත් සම්බන්ධ කරගෙන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂත් සම්බන්ධ කරගෙන සුවිශේෂ ජයග්‍රහණයක් ඒ අවස්ථාවේදී කරා කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදය තවදුරට ශක්තිමත් කිරීමක් හැටියට. ඉතින් එතුමා මෙවැනි දේවල් කරනකොට ඇත්ත වශයෙන්ම එතුමාට ලකුණු වැටෙනවා. දේශීය වශයෙන් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් එතුමාට විශාල ලකුණු වැටෙනවා. ජාත්‍යන්තරයේ ලකුණු දෙන්නේ ওই වේදිකාවට ගිහිල්ලා කතා කරන කතා වලට නෙවෙයි. ඒ කතා කරන කතා ඇත්ත වශයෙන්ම ක්‍රියාවට නංවලා තියෙනවද නැද්ද කියන එක බල්ලා තමයි ඒ ලකුණු දෙන්නේ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම එතුමාට මේ ජාත්‍යන්තර පිළිගැනීම, දේශීය පිළිගැනීම ලැබිලා තියෙන්නේ. දැන් ඊයේ මම එතුමත් එක්ක අපේ දිස්ත්‍රික්කේ සංවර්ධන වැඩ කීපයකට සහභාගී වුණා. මම දැක්ක ඇත්ත වශයෙන්ම මේ දැන් ප්‍රථම වතාවට එතුමා යනකොට අපේ දිස්ත්‍රික්කයට එන අවස්ථාව පමණක් නෙවෙයි වෙනින් දිස්ත්‍රික්කවලට යනකොට අද ප්‍රධාන දේශපාලන පක්ෂයේ පක්ෂ දෙක නියෝජනය කරන සියලුම දෙනා එතනට ඇවිල්ලා එතුමාව පිළිගන්නවා. මේ විදිහට තත්ත්වයක් තිබ්බේ නැහැ කලින්. එතුමා වෙනුවෙන් එතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නෙවෙයි වෙනත් අයත් ඇත්ත වශයෙන්ම බැනර් ගහනවා, කටවුට් ගහනවා, එතුමාව පිළිගන්න එනවා. ඉතින් මේ වගේ දේශපාලන ස්ථාවරභාවයක් එතුමා අගමැතිතුමා සමග සම්බන්ධ වෙලා අද මේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ දේශපාලන ස්ථාවරභාවයෙන් තමයි ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙන්නේ. ඒ දේශපාලන ස්ථාවරභාවයෙන් තමයි සමාජ ස්ථාවරභාවයක් ඇති වෙන්නේ. ඒ දේශපාලන ස්ථාවරභාවය අවශ්‍යයි විදේශ ආයෝජනය ගෙන්න ගන්න, ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න. ඉතින් මේ සියල්ලක්ම කරන ජනාධිපතිවරයෙක් හැටියට ඇත්ත වශයෙන්ම අපිට බෙදීමකින් තොරව එතුමාගේ නායකත්වය පිළිගන්න අපි උවමනයි, කළ යුතුයි කියන දේ මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අද එතුමාගේ ගමන දිහා බැලුවම, එතුමා දෙනේ පැහැදිලි නායකත්වයේ දිහා බැලුවම එතුමාට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. අපි දකිනවා ඇත්ත වශයෙන්ම එතුමාට ආරාධනා කරනවා, එතුමාට නායකත්වය ගන්න කියලා කියනවා. මේ මෑතකදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට රාජ්‍ය නායකයෝ දෙන්නයි තෝරගත්තේ. එක්කෙනෙක් අපේ ජනාධිපතිතුමා, අනිත් කෙනා තමයි උරුගුවාවේ ජනාධිපතිවරයා. දැන් එතුමාට ආරාධනයක් ඇවිල්ලා තියෙනවා ලෝක වටේ ගිහිල්ලා මේ පිළිබඳ කතා කරන්න. ඉතින් මේවා නිකන් එන දේවල් නෙවෙයි. එතුමා ඒ විෂය පිළිබඳ උවමනාවෙන් හදවතින් ක්‍රියා කරන නායකයෙක් නිසා මෙහි ඉන්න තානාපති කාර්යාලය, ඒ අයගේ අගනුවරවලට වාර්තා කරලා මේ වගේ නායකයෙක් ඉන්නවා කියන එක කිව්වට පස්සේ මතයක් ඇති වෙනවා. ඒ මතය ඇත්ත වශයෙන්ම රටට විශාල වාසියක්. දැන් උදාහරණයක් ඇටියට මට කියන්න, මේ කවුද මෑතකදී විධායක ජනාධිපතිවරයෙක් නැත්නම් රටේ නායකයෙක් තමන් සතු බලතල ස්වේච්ඡාවෙන්ම දෙන්න ඉදිරිපත් වුණේ කියලා? කිසිම කෙනෙක් ඒක කරේ නැහැ, එතුමා කරා. එතුමාගේ අස්සනින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා එතුමා කිව්වා මීට වඩා බලතල එතුමාගෙන් අයින් කරන්න කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන
අවස්ථාවේදී
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. කැබිනට් මණ්ඩලයේ එහෙම තීරණයක් ගත්තත් ජනතාවගෙන් පත්වුණු නායකයෙක් නිසා ජනමත විචාරකයින් තොරව ඒ බලතල ගන්න බැහැ කියලා. හැබැයි එතුමා ඔප්පු කරා, එතුමාට බලතණ්හාවක් නැහැ කියලා. එතුමා සතු බලතල වැඩි කරන්න එතුමා හැම වෙලෙම හිතන්නේ නැති නායකයෙක් කියන එක එතුමා පෙන්නවා. මේ නිසා තමයි මම කලින් ඉඳන් කිව්වේ ක්‍රියාවෙන් තමයි ඇත්ත වශයෙන්ම ඒ පිළිගැනීම ලැබෙන්නේ. අද කවුරු මොනවා කිව්වත් එතුමාගේ ප්‍රධානත්වයෙන්, අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ස්ථාපිත කරලා තියෙන මේ රජය මේ රටේ පැහැදිලි බහුතරය පිළිගන්න රජයක්. ඒකේ කිසිම අඩුවක් නැහැ. ඒ වගේම ඒ ස්ථාවරභාවය මත අපිට ලොකු ගමනක් ඉදිරියේදී යන්න පුළුවන් කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරන බොහොම ස්තුතියි.
සභාවේ කටයුතු පැය භාගයකට අත්හිටුවා දියාභෝජනය සඳහා.